Order, please. කතානායකවරයාගේ නිවේදන පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයාගේ ඔම්බුඩ්ස්මන් නිර්දේශයේ ක්‍රියාත්මක නොකිරීම පිළිබඳ වාර්තාව කොළඹ ජාතික කලාබාන පරිශ්‍රයේ සේවයේ නීතු කේ.ඩී. කල්යාණ් මහතා විසින් සිදු කර ඇති පැමිණිල්ලක් මත පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු මහකොමසාරිස්වරයා විසින් විමර්ශනයක් සිදු කර ඇතර එම විමර්ශනය සඳහා සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂකවරිය සහ ජාතික කලාභවනයේ ස්ථානභාර නිලධාරී කැඳවා ඇති නමුත් එම නිලධාරියන් වෙනුවෙන් අදාළ ආයතනයේ වෙනත් මාණ්ඩලික නිලධාරීන් සහභාගී අතර පසුව එම විමර්ශන නිර්දේශය සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂකවරිය වෙත යොමු කළ විට එම නිර්දේශය අනුව කටයුතු කළ නොහැකි බවටත් ඒ ඒකපාර්ශ්වීය නිර්දේශකරණය හැඟියන බවටත් සංස්කෘතික කටයුතු පිළිබඳ දක්ෂ අධ්‍යක්ෂකවරිය විසින් දන්වා ඇති බැවින් පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා විසින් 1994 අංක 26 දරන පනතින් සංශෝධිත 1981 අංක 14 දරන පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් පනතේ 17-3 ඈ වගන්ති යටතේ අවධානයට සහ වැඩිපුර කටයුතු සඳහා මා වෙත වාර්තාවක් එවා ඇති බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. දෙවැනි නිවේදනය හොඳයි. සභාව මං ඒක ලබන්න සලස්සන්නම්. හොඳයි. ඔව්. පාර්ලිමේන්තයේ ස්ථාවර නියෝග අංක 123 වැනි ස්ථාවර නියෝගයේ විධිවිධාන ප්‍රකාරව කතානායකවරයා සභාපතිවරයා වූද අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ සභානායකවරයා පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකයා සහ මා විසින් නම් කරනු ලබන වෙනත් මන්ත්‍රීවරයන් තිදෙනකින් සමන්විය යුතු ආණ්ඩුකම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය පිණිස ගරු රවුෆ් හකිම් ගරු චමල් රාජපක්ෂ සහ ගරු වීත හෙරත් නැමැති මන්ත්‍රීවරයන් තිදෙන මා විසින් නම් කරනු ලැබ ඇති බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු ස්වදේශ කටයුතු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2017 වර්ෂය සඳහා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව හා ගිණුම් මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත විමසුම් කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අභ්‍යන්තර කටයුතු හා වයඹර සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2017 වර්ෂය සඳහා පුජ්‍යලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු රාජ්‍ය පරිපාලන කළමනාකරණ නීතිය සාමය පිළිබඳ අමාත්‍යතුමා.
කතානායකතුමනි, 2017 වර්ෂය සඳහා නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අධිකරණ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමිය.
ගරු කතානායකතුමනි, 2017 වර්ෂය සඳහා මහා භාරකාර දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව නෛතික කටයුතු දූෂණ විරෝධී හා මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
හොඳයි. මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු රුවන් විජයවර්ධන මැතිතුමා. ගරු රංජිත් අලුවිහාරේ මැතිතුමා.
ගරු කතානායකතුමනි, මාත්‍රයේ හත්තොටමුණ කළුමඟ යන ලිපිනෙහි පදිංචි HMK හේරත් මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
ගරු වෛද්‍ය සුදර්ශනී ප්‍රනන්දුපුල මැතිනිය.
ගරු කතානායකතුමනි, කටාන කෝංගොඩමුල්ල පිටියමුල්ල පාර අංක 411 ඇලයිරක් පහදරන ස්ථානෙහි පදිංචි RG අජිත් පද්මසිරි මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
ගරු බිමල් රත්නායක මැතිතුමා.
ගරු කතානායකතුමනි, දෙහිවල හිල් වීදිය ධම්මාලංකාර මාවත අංක 70/2/1 දරණ ස්ථානයේ පදිංචි පී. රාමචන්ද්‍රන් මහත්මියගෙන් ලැබුණු පෙස්සම පිළිගන්න.
ගරු එස්.සී. මුතුකුමාර මැතිතුමා.
ගරු කතානායකතුමනි, මහලුපල්ම ගල්මඩුව අංක 19 දරණ ස්ථානයේ පදිංචි ජේ. තිලක සමරකෝන් මහතාගෙන් ලැබුණු පෙස්සම මම පිළිගන්නවා.
ගරු අරවින්ද කුමාර මැතිතුමා. ගරු රුවන් විජයවර්ධන මැතිතුමා. ගරු රුවන් විජයවර්ධන මැතිතුමා. රයිට්. ඕකේ.
ගරු කතානායකතුමනි, ගම්පහ මුදුන්ගොඩ අංක 131 ඇලිරක් 14 තරණ ස්ථානයේ පදිංචි ටෙරන්ස් ප්‍රියන්ත තිරිමාන්න මහතාගෙන් ලැබුණු ප්‍රතිසම පිළිගන්න.
හොඳයි. බොහොම ස්තුතියි මෙම පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නය ගරු ආනන්ද අරුග්මේ මැතිතුමා ගරු පළාත් සභා පළාත්පාලන හා ක්‍රීඩා මැතිතුමාගේ ඇසීමට. ඇවිල්ලා නැහැ. ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා ගරු වෛද්‍ය කර්මාන්ත මැතිතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි මම ප්‍රශ්නේ අසනවා. ගරු වෛද්‍ය කර්මාන්ත මැතිතුමා.
ගරු කතානායකතුමනි වෛද්‍ය කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රශ්න අහලා තියෙන්නේ මාහිතවත් ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා. පළවෙනි ප්‍රශ්නේ ප්‍රාදේශීය වැවිලි සමාගම කොළඹ කොටස් වෙළඳපොළෙහි ලේඛනගත සමාගම බවට පත් කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මාත්‍ය මණ්ඩ තීරණය අනුකූලව ප්‍රතිපත්ති හා සැලසුම් කටයුතු අමාත්‍යාංශ යටතේ වැවිලි ප්‍රතිහිව කරන කමිටුව පිහිටවීම සිදු කර ඇත. ඒ යටතේ උප කමිටු පත්කිරීම සිදුකර නිර්දේශ ලබා දී අතර ප්‍රධාන කමිටු මගින් පත්කළ ජාත්‍යන්තර ගිණුම්වල ආයතන තුනක් විසින් ප්‍රාදේශීය වැවිලි සමාගමවල මූල්‍යමය හා කෘෂිකර්මය ඇගැයීම සිදුකර ඇත. ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිතය. ඇමනුම් අංක 1 ඉදිරිපත් කර ඇත. ඇමනුම් අංක 2 මගින් ඉදිරිපත් කර ඇත. ඒ ඇමනුම් අංක 2 සභාගත කරනවා බන්දුල ගුණවර්ධන මැතිතුමාට දැන ගැනීම සඳහා. ඒ වගේම බුද්ධිලීකරණය කරන ලද ප්‍රාදේශීය වැවිලි සමාගම් 20 යටතේ පාලනය වන ඉඩම් ප්‍රමාණයන් ඇමනුම් අංක 3 මගින් ඉදිරිපත් කර ඇත. ප්‍රාදේශීය වැවිලි සමාගම් 20 අදාළ වතු ඇය 400කට ආසන්න ප්‍රමාණයක තේ පොල් රබර් යන ප්‍රධාන භෝගවල අමතරව විවිධ භෝග වගා කර ඇත. වතුවල පරදායතාවේ වතු යායන් වතු යායට වැවිලි සමාගමෙන් සමාගමට මෙන් විවිධ කාල පරාසයක් තුළදී වෙන්වීම වලට භාජනය වේ. මෙහි පළදායිතාවය යටතේ අදහස් කරන සංඛ්‍යා දත්තයන් මොනවාද යන්න නිශ්චිතව සඳහන් කරන්නේ නම් ඒ පිළිබඳ අදාළ දත්ත දිය යුතු හැකිය. අදාළ නම්
ගරු කතරගමනින් මගේ පළවෙනි ප්‍රශ්නය මෙය ඉතාම ඉහළ ජාතික වැදගත්කමකින් යුත් ප්‍රශ්නයක්. මක් නිසාද යත් 2016 අයවැලේකනේදී අයවැය යෝජනා 156 යටතේ දක්වලා තියෙන්නේ මේ ප්‍රාදේශීය වැවිලි සමාගම් අපේ රටේ මහ පොළොව පිළිබඳ අයිතිය කොටස් වෙළඳ පොළේ හුවමාරු කිරීම පිළිබඳව අවශ්‍ය විධිවිධාන යොදනවා කියලා. දැන් එතකොට එතුමා දෙන උත්තරේ එතුමාට ඒ පිළිබඳව මගේ පුද්ගලික විශ්වාසයේ පැහැදිලි අවබෝධයක් නැහැ. නමුත් කොටස් වෙළඳ පොළේ විකිණීමේ මේ යෝජනාව එලෙසින් පාර්ලිමේන්තුවේ තිබියදී මේ වැවිලි සමාගම් සතු මහ පොළොව මේ දේශයේ භූමිය විවිධාකාර ක්‍රමවේදයන් යටතේ කැබිනට් මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට නොදන්වා අයිතිය හුවමාරු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන බව තමයි ඒකාබද්ධ විපක්ෂයේ අපේ අදහස. දැන් ඔබතුමාට කියන්න පුළුවන්ද කොටස් වෙළඳ පොළ හරහා විකිණීම හැර මේ වැවිලි සමාගම් සතුව තියෙන ඉඩම් දිගුකාලීන හෝ කෙටිකාලීන බදු පදනම යටතේ ලබා දීම් කරනවාද? එහෙම නැත්නම් වැවිලි නොවන වෙනත් ක්ෂේත්‍ර සඳහා ලබා දීම් කරනවාද? සංචාරක හෝටල් ඉදි කිරීම සඳහා වෙන් කරනවාද? ගොවිපොළවල් ඇති කිරීම සඳහා වෙන් කරනවාද යනාදිය පිළිබඳ ඔබතුමා අමාත්‍යාංශයේ භාර ඇමතිවරයා වශයෙන් අදහසක් තියෙනවද?
ගරු සභානායකතුමා ඔබතුමා පිළිගන්නවා.
ගරු කතානායකතුමනි මම ඊයේ බන්දුල ගුණවර්ධන මැතිතුමාට කිව්වා 1995 චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩු කාලේ ලක්ෂ 9ක් සභාගම වලට වික්කේ කොටස් වලට පොළ හරහා මොනවද මේ කතා කරන්නේ? චන්නිකා මැතිණිය මේ ලක්ෂ 5ක් දුන්නේ කොටස් වලට පොළ හරහා. ඒතොර කොටස් වලට පොළෙන් ගත්තා නම් කොටස් වලට පොළ හරහා ගනුදෙනු කරන්න පුළුවන්. අනිත් එක මම කියන්න කැමති 94 ආණ්ඩුව ලක්ෂ 9ක් දුන්නා සමාගම වලට. යහපාලන ආණ්ඩුව එහෙම නෙවෙයි. අපි පවුල් 150,000කට අපි පර්ජස් හතක ඉඩමක් වතුකංගුරුවන්ට ලබා දෙනවා කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි. අපි පටන් ගන්න තියෙනවා. අපි 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 ජූලි මාසේ පළවෙනිදා ගරු වගේමැතුමාගේ ප්‍රධානත්වයෙන් කැලෑබොක්ක වත්තේ උත්සවයක් තියෙනවා. එදාට අපි ඉඩක් කැපලි 500ක් වතුකංගුරුවන්ට ලබා දෙනවා. අපි සභාගම් වලට දුන්නේ ඒ කාලේ. ඒ කාලේ ඔබතුමා මේ ප්‍රශ්නේ පොඩු පොඩු අහනවා. චන්ද්‍රිකා මැතිණිය මේ කොටස් පොල්දලෙන් වික්කනක්. She sold it on the stock exchange. That is what happened.
හොඳයි. දෙවැනි ප්‍රශ්නේ අහන්න මොකද?
මගේ දෙවැනි ප්‍රශ්නේ අහන්නේ දැන් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමිය මේ හිටපු ජනාධිපතිතුමිය කරපු ඒවත් එලෙසින් කිරීම වැරදි සහගතයි කියලා අධිකරණයේ විසින් තීන්දුව කරලා උසාවිය විසින් දඩ නියම කරලා තියෙන කතන්දරයක් තියෙනවා කියලා ඔබතුමා පිළිගත යුතු වෙනවා. ඉතින් වෝටර් සීට් ගැන. ඉතින් එහෙම තමයි.
හොඳයි point of order yes you are
ඉන්න මගේ ප්‍රශ්නේ ඉවර නැහැ. මගේ ප්‍රශ්නේ අහන්න දෙන්න. ඉතින් මගේ ප්‍රශ්නේ අහන්න දෙන්න. මම
ප්‍රශ්නේ අහන්න
මගේ ප්‍රශ්නේ අහන්න දෙන්න ඕනි ඉස්සෙල්ලා.
ප්‍රශ්නේ අහන්න ඕනේ දෙවෙනි ප්‍රශ්නේ.
එතකොට 156 වෙනි වගන්තියේ මොකටද ගිය අයවැලේකනේ 2016 ඔබතුමා කියන ආකාරයට එසේ කරන්න අයිතිය තිබුණා නම් නැවත කොටස් වෙළඳ පොළට දානවා කියලා මොකටද මේ ගරු සභාවට යෝජනාවක් ඉදිරිපත් කළේ? ඒ යෝජනාව සම්මත කළා. ඊට සම්පූර්ණ පටහැනි ආකාරයකට අද මේ මහ පොළොව පිළිබඳ තීන්දුව තීරණ ගැනීමේ තමුන් වහන්සේලා ඉතාම වෙළඳ පොළ ලිහිල් කරන්නේ කියන පළල් ප්‍රතිපත්තියටද මේ කරන්නේ? ඉඩම් වෙළඳ පොළ ලිහිල් කරන්නේ. ඒක තමයි ජාත්‍යන්තර මූල්‍ය ආයතන අනිත් ඒවාට අවශ්‍ය ලෙස අපේ රටේ ශ්‍රම වෙළඳ පොළ, ප්‍රාග්ධන වෙළඳ පොළ, ඉඩම් වෙළඳ පොළ සියල්ල ලිහිල් කරලා මේ ඉදිරිපත් කළ තියෙන වෙළඳ ප්‍රතිපත්ති යටතේ ගරු කතානායකතුමනි මේ රටේ ඉතාම ලංකා ඉතිහාසයේ නොවිරු පරිද්දෙන් ට්‍රම්ප් තමුන්ගේ රට ආරක්ෂා කරනකොට අපි රට සම්පූර්ණයෙන් ඇරලා සුවජාතිකයන් වනසල විජාතිකයන් සනසන ප්‍රතිපත්තියක් මේ කරන්නේ. ඉතින් ඒ නිසා ඒ සඳහා මේ ගරු සභාවේ ප්‍රබුද්ධ විවාදයක් ඇති කරන්න සහාය දෙන්න අපේ සභානායකතුමත් එක්ක නකල්ස් ප්‍රදේශයේ ඉඩනුත් එක්ක දැන් අපේ විජේදාස රාජපක්ෂ මැතිතුමා නම් මේ උසස් අධ්‍යාපනය පිළිබඳ බොහොම ප්‍රබුද්ධ සංවාදයකට ලෑස්තියි කියලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ අපේ රටේ උරුමය පිළිබඳ සංවේදී නකල් කඳුවැටි කලාප පිළිබඳව ප්‍රසිද්ධ විවාදයක්
අපේ සභානායකතුමා ලබා දෙන්නේ.
කඳු උඩරට උරුමකාරයෝ විදිහට.
නායකතුමනි අපි විවාදයක සූදානම්. මෙතුමා විවාදයක් ඉදුවේ නැහැ නේ.
හොඳයි එහෙනම් ආදි දැන් ක්ලෝස්.
මෙතුමා මේ වෙන දේවල් කතා කරුවේ.
ආ දැන් ඉල්ලනවා.
මෙතුමා කතා කරේ මාධ්‍යට.
හොඳයි
ගරු කතානායකතුමනි මම දිනසීයේ ආණ්ඩුවේ වැඩි කර්මාන්ත ඇමතිවරයා වෙලා ඉන්න කාලේ මම තමයි කැබිනට් පත්‍රිකාව දැම්මේ පර්චේස්
හතක
ක්‍රියාත්මක කරන තමුන්නාතිලට බැරි වුණා අවුරුදු 20ක් ඉඳලා වතුකම්කරු පවුලකට පර්චේස් හතක් දෙන්න බැරි වුණා.
ඒකටම තව එකක් එකතු කරන්න වතුකම්කරු පවුල් වලට ඉඩම් ලබා දීම අපේ අමාත්‍යංශයෙන් සින්නක්කර ඔපුවක් දැන් දෙන්න පටන් ගනියි.
බොහොම ස්තුතියි ගරු රෝහිණි කුමාර විජයරත්න මැතිණිය. ගරු අධ්‍යාපන මැතිණිය මම ඇසීමට.
මම අහනවා ගරු කථානායකතුමනි.
කථානායකතුමනි අධ්‍යාපන මැතිතුමා සති දෙකක් කල් ඉල්ලලා තිබෙනවා.
හොඳයි ගරු වෛද්‍ය නරින්ද ජයතිස්ස මැතිතුමා උසස් අධ්‍යාපන සංස්කෘතික මැතිතුමා ඇසීමට.
මම අහනවා ගරු කථානායකතුමනි.
ගරු උසස් අධ්‍යාපන මැතිතුමා
ගරු කථානායකතුමනි මම පහත සඳහන් උත්තර ඉදිරිපත් කරනවා. අයන්න එක ජීව විද්‍යා විෂය ධාරාවෙන් 2015 වර්ෂයේ පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව මාතලේ දිස්ත්‍රික්කයේ 1073යි, මහනුවර දිස්ත්‍රික්කයේ 3679යි, නුවරඑළිය දිස්ත්‍රික්කයේ 1196යි. අයන්න දෙක විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව මාතලේ දිස්ත්‍රික්කයේ 551යි, මහනුවර දිස්ත්‍රික්කයේ 1993යි, නුවරඑළිය දිස්ත්‍රික්කයේ 549යි. එම සංඛ්‍යාව අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස මාතලේ දිස්ත්‍රික්කයේ 51.35යි, මහනුවර දිස්ත්‍රික්කයේ 54.17යි නුවරඑළිය දිස්ත්‍රික්කය 45.9යි අයන තුන වෛද්‍ය පීඨ සඳහා තෝරාගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව ලැබූ සංඛ්‍යාව මාතලේ දිස්ත්‍රික්කයෙන් 21යි මහනුවර දිස්ත්‍රික්කයෙන් 83යි නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 30යි මෙම සංඛ්‍යාව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාවේ ප්‍රතිඵලයක් ප්‍රතිශතයක් ලෙස මාතලේ දිස්ත්‍රික්කයේ 3.81යි මහනුවර දිස්ත්‍රික්කයේ 4.16යි නුවරඑළිය දිස්ත්‍රික්කයේ 5.46යි අයන හතර වෛද්‍ය පීඨ සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍යා හෝ ශිෂ්‍යාවාගේ අවම ප්‍රතිඵලයේ ඉෂෙඩඩගය ඉගෙනීම ලැබූ පාසල තෝරාගනු ලැබූ වෛද්‍ය පීඨයේ අනාදිය ඇමුණුම එකෙහි දක්වා ඇත ආයන පැන නොනගී
ගරු කතානායකතුමනි මේ සම්බන්ධයෙන් ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කළා තියෙන නිසාත් පහුගිය විවාදෙදිත් මේක අවධානයට ගත්තා ඒ නිසා මේ සම්බන්ධයෙන් අතුරු ප්‍රශ්නයක් මම අහන්නේ නැහැ එතුමාටම සම්බන්ධ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට දැන් පවරලා තිබෙන ජාතික චිත්‍රපට සංස්ථාව සම්බන්ධයෙන් අතුරු ප්‍රශ්න දෙකක් අහන්නට කැමතියි.
මේක අදාළ නිසා ඔබ ගාන්ති වෙනවා නැත්නම් මේක
මම සූදානම් පිළිතුරු සපයන්න කරු කතානායකතුමනි එතුමාට.
ඇත්තටම කාලයක් තිස්සේ මේ පාර්ලිමේන්තුවත් කතා කරපු අපේ ගාන්තකරණ අතර ඇමතුමත් ඉන්න කොටත් මද්දුම් බණ්ඩාර ඇමතුම ඉන්න කොටත් සාකච්ඡා කරපු ප්‍රශ්නයකට විසඳුමක් ලැබිලා තිබෙනවා. ඒ තමයි චිත්‍රපට බෙදාහැරීමේ අයිතිය යලි ජාතික චිත්‍රපට සංස්ථාවට පවරාගෙන තිබෙනවා. ඒ ඇත්තරම අගය කරන්න ඕන කටයුත්තක්. චිත්‍රපට සංස්ථාවේට තමයි ඒක අයිතිය තිබෙන්නේ. පනත 90ම පැවරලා තිබුණා. ඩික්සන් ඉලෙවර කියන කමිටු වාර්තාවෙන් කරපු වටවංගු ඇහිීමකින් තමයි මේ අයිතිය වෙනත් ආයතන කීපයකට පැවරලා තිබුණේ. කෙසේ නමුත් මම අහන අතුරු ප්‍රශ්නය තමයි ගරු ඇමතුමනි චිත්‍රපට සංරක්ෂණය සම්බන්ධයෙන් දැන් සංරක්ෂණ ඒකකයක් චිත්‍රපට සංස්ථාවේ තිබෙනවා. නමුත් මම දැක්ක පහුගිය දිනවල ලිපි කීපයක්ම පළ වෙලා තිබෙනවා. මේ සංරක්ෂණ ඒකකයේ කටයුතු විධිමත් සිද්ධ වෙන්නේ අඩුතරමේ එහි අපේ සංරක්ෂණය කරලා තියෙන චිත්‍රපටි මොනවද කියලාවත් සඳහන් වෙන්නේ නැහැ කියලා. චිත්‍රපටි සංස්ථාවේ තිබෙන චිත්‍රපට සංරක්ෂණ ඒකකය විධිමත් කිරීම සඳහා ඔබතුමා ගන්න වැඩපිළිවෙල මොකක්ද?
ගරු කතානායකතුමනි චිත්‍රපටි එතුමා අහපු ප්‍රශ්නේ පිළිබඳ කෙටි පිළිතුරක් දෙනවා නම් චිත්‍රපටි සංස්ථා පනත 1971 චිත්‍රපටි බෙදාහැරීමේ අනන්‍ය බලය ඒකාධිකාරයේ චිත්‍රපටි සංස්ථාවට තියෙනවා තාමත් පනතේ තියෙනවා. නමුත් 2000 දී ඔබතුමා කිව්ව වගේ වටවංගුවක් ගිහිල්ලා ඩික්සන් ඉලවිර වාර්තාව අනුව ගිවිසුම් තුනක් ඇති කරගෙන සමාගම් තුනකට බෙදාහැරීමේ අයිතිය පවරලා තියෙනවා. තවත් සමාගමකට කිසිදු ගිවිසුමක් නැතුව ගරු කතානායකතුමනි වාචිකව ඒ පැවරීම සිද්ධ කරලා තියෙනවා. මේ සමාගම් හතර චිත්‍රපටි බෙදාහැරීම ආරම්භ කරපු දවසේ ඉඳලා මේ වන විට චිත්‍රපටි ශාලා 74ක් වැහිලා ගිහිල්ලා තියෙනවා. චිත්‍රපටි සංස්ථාව චිත්‍රපටි කර්මාන්තය සම්පූර්ණයෙන් බිඳවැටීමකට ලක් වෙලා තියෙනවා. ඒක නිසා මේ නීති විරෝධී ගිවිසුම් සියල්ල අපි අවලංගු කරලා ඒ බෙදාහැරීමේ ඒකාධිකාරී බලය මේ වන විට අපි සංස්ථාව විසින් ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. දෙවෙනි කාරණේ ඔබතුමා අහපු ප්‍රශ්නයත් ඉතාමත්ම ජාතික වැදගත්කමක් ඇති එකක්. අපිට හුඟක් චිත්‍රපටි අපිට නැතුව ගියා සංරක්ෂණය වෙලා කරමින් තිබුණේවත් නැතුව ගියා 83 වකවානුවේ තිබුණ අවාසනාවන්ත තත්ත්වය තුළ. ඒක නිසා පසුගිය දිනවල ඇති කරගත් දීර්ඝ සාකච්ඡාවක ප්‍රතිඵලයක් විදියට චිත්‍රපටි සංරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය යාන්ත්‍රයක් ඒ උපකරණයක් අපි විශාල මුදලක් වේදම් කරලා ගෙන්න කටයුතු කරනවා. ඒ වගේම දැනටත් චිත්‍රපටි මන් දන්න තරමින් පහක් හයක් සංරක්ෂණය කළා. මෙය අපිට මේ ආකයිස් එකත් එක්ක මේ මොකද්ද මේ ලේකන සංරක්ෂක දෙපාර්තමේන්තුවත් එක්ක ඒ සියලු පහසුකම් ඒ ස්ථානයේ තියෙන නිසා ඒකාබද්ධ ව්‍යාපෘතියක් විදිහට ඉතා ඉක්මනට ක්‍රියාත්මක කරන්න යනවා.
හොඳයි මම ස්තුතියි ගරු උදේ ප්‍රභාත් ගමන් පිළ මැතිතුමා. පැහැදිලි කිරීම අතුරු ප්‍රශ්න නෑ. ඔබතුමා මේක පිටස්තර ප්‍රශ්නයක් පැහැදිලි කිරීමට මම අවස්ථාව දුන්නා. එතුමා කැමති නම් ඉතින් මේක තවත් පැහැදිලි කිරීමක් ඕනනම් මම එතුමා කැමති නම් මම දෙන්න මට පස්සේ දැන්නේ. මොකද දෙවෙනි අතුරු ප්‍රශ්නයක් දෙන්න මේක පැහැදිලි කිරීමක් අවශ්‍ය. එතුමා
කැමති නම් තියෙනවා නම් කරු කතා නැහැ එතුමනි දෙන්න මම පැහැදිලි කරන්න.
හොඳයි. ඒකයි ඒක
හරි හරි. හෙමින් අහනවා.
කෙටියෙන් අහන්න එක දෙවිවල්.
ගරු කතානායකතුමනි මම දන්න හැටියට චන්ද්‍රිකා කුමාරතුංග මැතිනේ කාලෙත් ප්‍රංශයෙන් ওই චිත්‍රපට සංරක්ෂණය සඳහා යන්ත්‍රයක් ගෙනහල්ලා තිබෙනවා. යන්ත්‍රේ වැඩක් ගන්නෙත් නැහැ. විශාල මුදලක් වියදම් කරලා ඒක ගබඩා කරලා තිබෙනවා. ඒ වගේම ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමා මුල්ලේ ඉඳලම මම හිතා රේඛාව ගහපු කාලේ ඉඳලම ඉල්ලපු ඉල්ලීමක් තමයි මේ චිත්‍රපට සංරක්ෂණ ආයතනයක් රජයේ මගින් ආරම්භ කරන්නට කියලා. දැන් එතුමා මිය ගිහිලා අඩු ගන්න එතුමාට ගෞරවයක් හැටියටවත් අපි ප්‍රමාණවත් මුදලක් වෙන් කළ රජයේ මගින් චිත්‍රපට සංරක්ෂණය සඳහා කටයුතු කරනවාද?
ගරු කතානායකතුමනි ඒ යන්ත්‍රය පිළිබඳවත් මම වාර්තාවක් ඉල්ලලා තියෙනවා. ලැබුණාම මම ඒ තොරතුරු මේ සභාවට දැනුම් දෙන්නම්. සංරක්ෂණය කිරීම පිළිබඳව මුදල් වල ගැටලුවක් නැහැ ගරු කතානායකතුමනි. ඒ පිළිබඳව ඉතාම ඉක්මනටම ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් අපි අද හෙටම ආරම්භ කරමු.
හොඳයි මොහොතේ ගරු ඇමතිතුමා ගරු උදේ ප්‍රභාත් ගමන්පිල මැතිතුමා ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා ගරු රංජිත් සොයිසම මැතිතුමා අග්‍රාම මැතිතුමා සහ ගරු
ජාති මහනගර කතානායකතුමනි
කතානායකතුමනි එතුමා මාසයක් කල් ඉල්ලා තිබෙනවා.
ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා ගරු සමාජ සවිබල ගැනීම මැතිතුමාගේ ඇසීමට
මම අහනවා ගරු කතානායකතුමනි
ගරු කතානායකතුමනි එතුමා අහලා තියෙනවා මොණරාගල දිස්ත්‍රික්කයේ ආධාර ලැබන පවුල් සංඛ්‍යාව පවුල් 44,556යි. එම පවුල් සංඛ්‍යාව ඔවුන්ගේ ලැබන සමෘද්ධිය ගැන අහලා තියෙනවා දෙවැනි කොටස. ඒකෙන් රුපියල් 420 සමෘද්ධි කාඩ්පත් 6,665යි. රුපියල් 1,500 සමෘද්ධි කාඩ්පත් 12,678යි. රුපියල් 2,500 සමෘද්ධි කාඩ් 7,672යි. රුපියල් 3,500 සමෘද්ධි කාඩ්පත් 17,541යි. එකතුව 44,556යි. සමෘද්ධි සමීක්ෂණය අනුව එතුමා අහලා තියෙනවා තුන්වෙනි ප්‍රශ්නයේ සමෘද්ධි සමීක්ෂණයෙන් ලද වාර්තා අනුව කිසියම් වාර්ගීකරණයක් කර තිබේද? ඔව්. එම සමීක්ෂණය අනතුරුව ලැබී ඇති අභියාචනා සංඛ්‍යාව එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය අනුව වෙන්වෙන් වශයෙන් දෙන්න කියලා තියෙනවා. ඒකේ සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ 3යි, වැල්ලවාය 6යි, බිබිල 6යි, මොණරාගල 10යි, බුත්තල 1යි, මුළු එකතුව 26යි. එම අභියාචනා සම්බන්ධයෙන් ගනු ලබන තීරණ කවරේද කියලා තියෙනවා. ඉදිරියේ සමෘද්ධි ප්‍රතිලාභින් තෝරා ගන්න අවස්ථාවදී එම පවුල්වලට විශේෂත්වයක් දී අවශ්‍ය කටයුතු කරන බව දන්වන්නට කැමැත්තෙමි. නොයසේ නම් මන්ද අදාළ නොවේ.
ගරු කතානායකතුමනි විශේෂයෙන්ම ඔබතුමා දුන්න උත්තරයෙන්ම මට මතුවෙන විශේෂ ප්‍රශ්නයක් තිබෙනවා. දැන් සමෘද්ධි සමීක්ෂණය සිදුවෙන කාලේ තමුණාස ලැබිලා 2015 සමීක්ෂණය ආරම්භ වුණේ. මට මතකයි ඔක්තෝබර් මාසෙ 20 වෙනිදා 2015 මේ පාර්ලිමේන්තුවට එවකට හිටපු එස්.බී. දිසානායක අමාත්‍යවරයා පැහැදිලි කළා. ඒ කියන්නේ 2015 ඔක්තෝබර් මාසෙ 20 වෙනිදාෙන් පසුව 2016 ඔක්තෝබර් මාසෙ 20 වෙනිට කලින් මේ රටට ඒ සමෘද්ධි සමීක්ෂණය ප්‍රතිඵලය ලබා දෙනවා කියලා. නමුත් 2016 ඔක්තෝබර් මාසෙ 20 වෙනිදාටත් තමුණාසලට සමීක්ෂණ ප්‍රතිඵලය රටට දෙන්න බැරි වුණා. කෙසේ වුවත් ඉන් පස්සේ තමුණාසලා ආණ්ඩුව කිව්වේ මේක ඩේටා ෆීඩ් කරන්න, මේ තොරතුරු කම්පියුටර් ගත කිරීම පරිගණක ගත කිරීම පිළිබඳ ගැටලුවක් තමුණාසලා කිව්වේ. ඒ විතරක් නෙවෙයි මේ සමීක්ෂණය කරන කාලය තුළ මම දන්න තරමින් ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයක මුද්දරාංශයේ දහස් ගණන් ඉල්ලීම් ආවා. ඒ කියන්නේ තමුණාසල ආණ්ඩුවේ කිව්වා ඒ සමීක්ෂණය කරනවා කරන ගමන් අලුත් අභියාචන සලකා බලනවා කියලා. ඒ අනුව දහස් ගණන් ආවා. දැන් තමුණාසගේ මේ මුතුමාගේ මේ උත්තරය අනුව පැහැදිලි ඒ සමීක්ෂණ ප්‍රතිඵල මේ මෑතකද ගිය අවුරුද්දේ මේ තමුණාසල මං හිතන්නේ මේක ඉදිරිපත් කළේ ඒ ඉදිරිපත් කිරීමෙන් පසුව අභියාචනා ටික තමයි මේ තමුණාංශ ඉදිරිපත් කරේ. ඔබතුමාට පුළුවන්කමක් තියෙනවද ලංකාවේ මොනරාගල දිස්ත්‍රික්කයේ විශේෂයෙන් ඒ විතරක් නේ ලංකාවේ සෑම තැනකම පොදුවේ ගත් කල ඒ සමීක්ෂණය කරන කාලය ඇතුළත ඒ ප්‍රාලේ කොට්ටාශවල සමෘද්ධි අංශයට ආපු කොතරම් ඉල්ලීම් ප්‍රමාණයක් අභියාචනා ප්‍රමාණයක් අලුතින් ඉල්ලීම් ප්‍රමාණයක් තිබුණද කියලා වාර්තා කරන්න පුළුවන්ද මේ පාර්ලිමේන්තුවට?
කථානායකතුමනි, එතුමා අලුත් ප්‍රශ්නයක් අහනවා නම් මේ වාර්තා සම්බන්ධයෙන් කොච්චර තිබ්බද කියලා මට ඒ ගැන තොරතුරු හොයලා බලලා දැනුම් දෙන්න පුළුවන්.
හොඳයි. දෙවෙනි ප්‍රශ්න
දෙවෙනි කාරණාව ගරු කථානායකතුමනි, දැන් මේ වෙනකොට රාවයක් යනවා සමෘද්ධි බැංකුව අහෝසි කරලා ඒකේ මුදල් මහ බැංකුවට ගන්නවා කියලා කතාවක් යනවා. එනිසා ගරු කථානායකතුමනි, මේ රටේ සමෘද්ධිලාභී පවුල් අනාදිමත් කාලයක සමෘද්ධි ව්‍යාපාරය කියන්නේ මේ රටේ දුප්පත් ජනතාව වෙනුවෙන් මේ රටේ ඒ දුගී ජනතාව වෙනුවෙන් ඉතාම වැදගත් ජාතික මට්ටමේ ව්‍යාපාරයක් හැටියට අද මේ රට හඳුනාගන්නේ අපේ. ඒ නිසා මගෙන් අහන්න ඕනේ එහෙම දෙයක් තමුණාසලගේ ආණ්ඩුව ගැනීමට පියවරක් අරගෙන තිබෙනවද
කියන්නේ උත්තරේ
මහ බැංකුවට ගන්නවයි කියලා. එහෙම සහතිකයක් මේ පාර්ලිමේන්තුව තමුණාසලට දෙන්න පුළුවන්ද?
එකක් වෙනවද නැද්ද? එච්චරයි.
ගරු කථානායකතුමනි,
ඔව්.
එහෙම සමෘද්ධි බැංකුවල මුදල් වෙනත් ආයතනයකට පවර ගන්නවා නම් මේ පාර්ලිමේන්තුවර පනත ගෙනලා වෙනස් කරලායි කරන්න ඕනේ. එහෙම දෙයක් දැනට සිදු වෙන්නේ නැහැ.
හොඳයි. 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 බොමිතුජි. නෑ හොඳයි. එතුමා දිලා ඒක එතුමා නෑ කියනෝනේ අපි පිළිගමු ගරු මන්ත්‍රීතුමා. හරි. ගරු ඇමෙත්තුමා ඔබතුමා වගකීම යුතුව කියන අපි ඒක පිළිගන්නවා අපි. හොඳයි.
මහ බැංකුවට පුළුවන් ඕනෑම බැංකුව මුදල් ගන්න දෙනු අධීක්ෂණයක් කරන්න. ඒක නිසා සමෘද්ධි බැංකුවල මුදල් ගන්න දෙනු අධීක්ෂණයක් කෙරුවට මං හිතන්නේ නැහැ ඒකේ වරදක් තියෙනවයි කියලා.
නෑ දැන් මෙතුමා වෙන්නේ නැහැ ඔබතුමාගේ ප්‍රශ්නේ. ඔව්. ඔබතුමා පැහැදිලි කරන්න කැමතිද ගරු ඇමෙත්තුමා? ඔව්.
තුමාගේ මාධ්‍යයට ඕන ප්‍රශ්නෙට මට
ඒක තමයි මම අහුවේ. ඔබතුමා කැමති
ප්‍රශ්නාවයක් නැහැ. මම කිව්වේ ඇත්ත තත්වෙයි.
ඔව්. නෑ ඒක නැත්තම් ඉතින් අවශ්‍ය වෙන්නේ නැහැ නේ ගරු මන්ත්‍රීතුමා. ගරු ඉෂාක් රවුමන් මැතිතුමා, ගරු ඉඩම් පාර්ලිමේන්තු ප්‍රතිසංකන මැතිතුමා.
ලැබෙන්නේ
නැහැ. ලැබෙන්නේ නැහැ. නෑ හරි. ඔබතුමා යන්නේ. ගරු බිමල් රත්නායක මැතිතුමා. ගරු තිරසර සංවර්ධන වනජීව මැතිතුමා ඇසීමට.
ඉඩිසර නමේ තියෙනවා. මංගල. නවිනි එක ඇහුවේ නැහැ.
ඉෂාක්‍රම නැවම
ආරයි දහවෙනි එක ගරු සරත් ෆොන්සේක ඇමැතුමාගේ අමාත්‍යාංශයට සම්බන්ධ ප්‍රශ්නයක් අහලා තින්නේ. එතුමාගේ පෞද්ගලික කාර්යමණ්ඩලයට අනුයුක්ත නිල වාහන, ඒ වාහනේ මොකද්ද, පුද්ගලයාගේ තනතුර, නම, ලියාපදිංචි අංකරේ අංකයේ සහ ඊට අනුමැතිය ලබා දීපු අය කවුද කියලා. නිලධාරියාගේ නම DNR පීරිස් මහතා, තනතුර පෞද්ගලික ලේකම්, කාර් එකක් වෙන් කරලා තිබෙනවා, ලියාපදිංචි අංකයේ WP. ඔව්. කාර්යමණ්ඩලයේ ඉන්නේ 5 දෙනයි. නෑ නෑ මේ මේ වාහන පාවිච්චි කරන එකේ ඔක්කොම තිබුණා. පහළොවක් ඉන්නවා. පෞද්ගලික ලේකම් එක්කෙනයි, සම්බන්ධීකරණ ලේකම් දෙන්නයි, මාධ්‍ය ලේකම් එකයි, මහජන සම්බන්ධතා නිධාරි එක්කෙනයි, පෞද්ගලික සහකාර එක්කෙනයි, කළමනාකාර සහකාර 5 දෙනයි, කාර්යාල කාර්ය සහායක 2යි, රියදුරු ආරක්ෂකංශයේ රියදුරු හැර 2යි, එකතුව 15යි. ඒක චක්‍රලේඛවලට අනුව හරි.
ඔබතුමා මට පිළිතුර ලබා දෙන්න ඔබතුමා. ඒ වගේම ගරු කථානායකතුමනි, මේ සමහර අමාත්‍යවරුන් කාර්යමණ්ඩලයේ මේ 15ක්ම පාවිච්චි කරනවා, මේ පාර්ලිමේන්තුවේ පිළිතුරු දී තිබෙනවා ඇමතිවරු. එහෙම මා ඔබතුමාගේ අවසර ඇතුව හැන්සාට් කරනවා. ජනාධිපති කාර්යාලයෙන් 2010 මැයි 14 වෙනිදා නිකුත් කරන ලද චක්‍රලේඛය, ඒ අනුව ඇමතිවරුන්ට භාවිත කරන්න පුළුවන් කාර්යමණ්ඩලයේ එකතුව 15යි. සමහර ඇමතිවරු 21 පාවිච්චි කරනවා. ඊට අමතරව මං සභානායකතුමාගෙන් හෝ ආණ්ඩුපක්ෂ සංවිධායකතුමාගෙන් දැනගන්න කැමතියි, අද වනජීවී ප්‍රශ්න නිසා පළවෙනි අතුරු ප්‍රශ්නෙ විදියට දැන් විශාල වශයෙන් අද ආන්දෝලන තුඩු දීලා තිබෙනවා, විශේෂයෙන්ම තරුණයන් කණ්ඩායමක් විසින් කොටියෙක් නැත්නම් දිවියෙක් අමුවේ ඝාතනය කරලා ඒ කරන කටයුතු පිළිබඳව අපි දැනගන්න කැමතියි. වනජීවී අමාත්‍යාංශය ලෙස ඉතාම කඩිනම් පරීක්ෂණයක් කරලා මේ සම්බන්ධව
ගන්න බලාපොරොත්තු වෙන පියවර මොකක්ද කියන එක.
හිටපු ඇමතිතුමනි අමානුෂික මගිතේ පිටරටක කියලා බැලුවේ ඒක කරලා තින්නේ මහා අමානුෂික කවදා නොකරන දෙයක්. අපිට සයිටිස් සමුළුව රටවල 183ක එක්සත් ජාතියක එන අවුරුදු වෙනවා. මේ අමානුෂ මේකේ අපි මම ඇමති විදිහටත් නඩු දැම්මා. ඒක ඒ නිලධාරිත් මෙතනින්ම වරදකල දැඩි ලීති අත්පත් ඔවුන් අත්තනකට ගන්න ඕන. කිසිම කියන්න බැරි ලැජ්ජාවක් මේ රටේ ධර්මයක් තියෙන රටක ඒ කරපු දේ ඔවුන් ඔක්කොම අත්තනකට ගන්න ඕන. නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. කරන්න කියලා අපිත් එක්ක
හොඳයි ඒක දැනුවත් කරන්න. දෙවෙනි ප්‍රශ්නේ කරු මන්ත්‍රීමා. ආ හොඳයි
බිම් ප්‍රශ්නේ. ඇත්තටම ඔබතුමා දකින්න ඇති මේ ගාල්ල ප්‍රදේශයේ රාජාලියෙක් මෙහෙම අල්ලගෙන ගිහලා මැරුවට පස්සේ FB එකෙන් ෆොටෝ එක අඳුරගෙන ක්‍රියාමාර්ග ගත්තා. නමුත් මේක රටටත් අපකීර්තියක් වෙන අනිතක තමයි දැන් වනජීවී නිලධාරීන් එතනින් ඉවත් වෙලා යනවා. ඔවුන්ට තමන්ගේ රාජකාරිය කරන්න ඉඩ දුන්නේ නැහැ කියලා. ඒ නිසා මේ
මට ඒකට උත්තර දෙන්න බෑ. ඔව්. මොකද ඒක ඇමතුමා හමුදා විටි අපේ ඉන්නේ ෆීල්ඩ් මාෂල් සරත් මහත්මයා ඇමතුමා බොහොම නීතියට ගරු කරන කෙනෙක්. නියෝජ්‍ය ඇමතුමාත් එහෙමයි. එතුමාලේ පියවර ගණීවි කියන එක මට විශ්වාස තියෙනවා. ඒවා ක්‍රියාත්මක වෙනවා.
හොඳයි ගරු සභානායකතුමා අවධානය යොමු කරන්න ගරු අමාත්‍යතුමාගේ.
අනාගතතුමනි මේ මේ සම්බන්ධයෙන් රජයේ පරීක්ෂණයක්
පවත්වනවා. නෑ බොහෝ ස්තුතියි බොහෝ ස්තුතියි රයිට්. ඔව්. ඔව්.
පාවිච්චි කරලා තියෙන්නේ නිලධාරි.
නෑ වෙන
තියෙනවා විදිහට
ගන්න ඕ.
එහෙම කවුරු හරි ඇමතිවරු වැඩිපුර ගන්නවා නම් හෙලි කරන්න කරුණා කරලා නැත්නම් හැමෝම ගැන හිතයි.
ඔව්. මොකද්ද මොකක් පැහැදිලි කිරීමක් නම් දෙන්න පහයි.
ඔව් පැහැදිලි කිරීම. මම සරත් ෆොන්සේකා මහත්මයා සම්බන්ධව නෙමෙයි මේ කරුණ ඉදිරිපත් කරේ. එතුමාගේ 15 මේ චක්‍රලේඛනටම හරි. නමුත් මා මීට කලින් අහපු ප්‍රශ්නවලදී දීපු ඇමතිවරු ඉන්නවා. 21 පාවිච්චි කරන ඇමතිවරු ඉන්නවා. ඒ වගේම මම ගරු කතානායකතුමා ඉල්ලා සිටිනවා.
මගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යමත් දැනුමත්
දෙන්න. ගරු කතානායකතුමනි එක් සමහර අමාත්‍යවරු ඉන්නවා. උන්ට අමාත්‍යංශ දෙකක් තිබෙනවා. එක ඇමතිවරයා කාර්යමණ්ඩල දෙක පාවිච්චි කරනවා. ඒක වැරදි. ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක්. ඔබතුමා ඒක සම්බන්ධ මැදිහත් වෙන
කිල්ලස්. ගරු ප්‍රධාන සංවිධායකතුමා එක්ක ගැන හොයලා බලලා අපි දැනුවත් කරන්න. බොවි ස්තුති ගරු චමින්ද විජේසිරි මැතිතුමා. ගරු ඉන්දික අනුරුද්ධ හෙරත් මැතිතුමා. ගරු වාසුදේව නානායකාරි මැතිතුමා. ගරු මුදල් ජනමාධ්‍ය මැතිතුමා
ගැසීමි.
ගරු මුදල් මැතිතුමා.
සති දෙකක් කල් ඉල්ල
තිබුණා. ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා. ගරු පළාත් සභා පළාත් පාලන මැතිතුමා ගැසීමට.
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු රාජමිතුමිය
පළවෙනි ප්‍රශ්නය ගරු කතානායකතුමනි වයම් පළාත් සභාවේ අමාත්‍ය දූරදරණ අමාත්‍යවරුන්ගේ නම් ගරු ඩීජීබී එම් ධර්මසිරි දසනායක ඇමතිතුමා ගරු පියසිරි රාමනායක ඇමතිතුමා ගරු ආර් පීඩී ගුණදාස දෙහිගම මැතිතුමා ගරු ඩබ්ලිව්.ජේ. සුමල් තිසේරා මැතිතුමා ගරු ලක්ෂ්මන් හරිශ්චන්ද්‍ර වෙඩරුව මැතිතුමා ඊළඟට වයම් පළාත් සභාවේ අමාත්‍යවරුන් දරන අමාත්‍යංශ වෙන්වෙන් වශයෙන්
මම උත්තරේ දෙන්න පස්සේ කියන්න අවශ්‍ය වෙන්නේ
ඒකේ තියෙන්නේ ගරු ඒ ටික සභාගත කරනවා උත්තරේ සභාගත කරනවා ගරු කතානායකතුමනි ඊළඟට
තුන්වෙනි ප්‍රශ්නය
තුන්වෙනි ප්‍රශ්නය ව්‍යවස්ථාපිත ආයතනයේ ඒ අමාත්‍යංශ සංඛ්‍යාව ඇමනුම් එක වශයෙන් උත්තරය ඇතුළත් කරලා තියෙනවා ඒක සභාගත කරනවා ගරු කතානායකතුමනි ඊළඟට හතරවෙනි ප්‍රශ්නය අමාත්‍යවරුන් විසින් පළාත් රාජ්‍ය සේවයේ පත්වීම් ලබා දීමක් සිදු නොවේ පස්වෙනි ප්‍රශ්නයට උත්තරය අදාළ නොවේ හයවෙනි ප්‍රශ්නය අදාළ නොවේ හත්වෙනි අතුරු ප්‍රශ්නය අදාළ නොවේ අදාළ නොවේ
ගරු මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමනි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා රාජ්‍ය ඇමතිතුමියට මේ පිළිබඳව පිළිතුරු ලබා දීම පිළිබඳව අපි ප්‍රශ්නයක් යොමු කරපුවාම ඒ අර ප්‍රශ්නේ එන්න තියෙන කාලෙත් එක හි ස්වරූප ටිකක් කාලයත් එක වෙනස් වෙනවා නමුත් මම මේ අතුරු ප්‍රශ්න දෙකක් මෙතුමියගෙන් යොමු කරන්න බලාපොරොත්තු වෙනවා අර පත්වීම් ලබා නොදීම පිළිබඳව එහෙමනම් වෙනත් ක්‍රමයකින් පත්වීම් ලබා දීලා ඇති කරු ඇමතුමිය ගැන සොයා බලන්න ඒ වගේම
දැන් මේ වෙද්දී ගරු කතානායකතුමනි මේ ආණ්ඩුව ප්‍රධාන එහෙම නැත්නම් රේකී අමාත්‍යංශ පළාත් අමාත්‍යංශ වහ පළාත් පාලන ආයතනයේදී කොටස් තුනකට බෙදිලා තියෙනවා. පළාත් පාලන අමාත්‍යංශයට පළාත් සභාව සහ පළාත් පාලන ආයතන අයිති වෙනවා. ලංකාවේ බොහෝ පළාත් පාලන ආයතන මේ වෙද්දී ආණ්ඩුවට ප්‍රතිවිරුද්ධ මතයක් දරන කණ්ඩායමකට තමයි බලේ නතු වෙලා තියෙන්නේ. මේ දවස්වල ගම් තුල එහෙම නැත්නම් ප්‍රදේශ තුල සම්බන්ධන වැඩ කටයුතු වලදී දෙවැන්ත මතයක් ගෙන යනවා මේ පළාත් පාලන ආයතන ප්‍රධානින් ගරු ඇමතුමියනි. මේ රජයේ හරහා මේ අමාත් මේ පළාත් පාලන ආයතන වැඩ කටයුතු අකල්මරණය කරනවා කියලා. මට පළවෙනි අතුරු ප්‍රශ්න විදිහට දැනගන්න අවශ්‍යයි දක්ෂ ඇමතිවරයෙක් ඉන්නේ පයිසා මුස්තාපා ඇමතුමා. ඒ වගේම දක්ෂ රාජ්‍ය ඇමතිවරියක් විදිහට ඔබතුමිය ඉන්නවා. අතිගරු ජනාධිපතිතුමාත් මේ විදිහට මැදිහත් වෙනවා. මෙහෙම තියෙද්දිත් මේ පළාත් පාලන ආයතන අකල්මරණය කරන්න මේ රජයෙන් යම්කිසි වැඩපිළිවෙලක් ගෙනියනවද නැද්ද කියන එක මට දැනගන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමා මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රශ්නය මේ යොමු කිරීම ගැන. මොකද මේ වෙන විටත් ඇතනම් පළාත් පාලන ආයතනයක් කියන්නේ එක පැත්තකින් ස්වාධීනව ආදායම් ලබන ආයතනයක්. කෙසේ නමුත් දැන් මේ වෙන විටත් අපේ අමාත්‍යංශයෙන් හැම පළාත් පාලන ආයතනයකටම ලක්ෂ 40 බැගින් පුනරාවර්තන වියදම් පවා ලබා දීමට ආරම්භ කරලා තියෙනවා. හැබැයි මේ වෙනකොට සමහර පළාත් පාලන ආයතන වලින් අපිට ඒ ඉල්ලීම් ලැබිලා නැහැ. නැවත මතක් කරලා ගෙන්න ගන්නත් කටයුතු කරපු අවස්ථා තියෙනවා ගරු කතානායකතුමනි. ඉතින් ඒ නිසා මේ මුදල් ප්‍රතිපාදන අවශ්‍ය නැති ආයතන ඒවා ඉල්ලන්නේ නැත්නම් දෙන්න විදියක් අවශ්‍යතාවයක් නැත්නම් අමාත්‍යංශයෙන් ලැබෙන්නේ නැහැ. අවශ්‍ය ආයතන වලට ඒ මුදල් ලැබෙනවා.
හොඳයි. එහෙනම් මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ ගරු කතානායකතුමනි, දැන් මේ මෙතු අපේ රාජ්‍ය ඇමතුමගේ පිළිතුරෙන් සඳහන් වෙන්නේ පළාත් පාලන ආයතන වල ප්‍රධානින් හිතාමතාම මේ රජය අපකීර්තියට පත් කරන්න මේ ආයතන අකල්මරණය කිරීම සහ රජයේ ප්‍රතිපාදන නොගෙන ඉඳීමද මේ පිළිබඳව රටට කියන්නට ඕන. මොකද පළාත් පාලන ආයතනක ප්‍රධානියෙක් රටේ ප්‍රධානියා ජනාධිපතිවරයා පැමිණි උත්සවයකට පවා පැමිණෙන්නේ නැති තැනකට ඇවිල්ලා තියෙනවා. මට ලැබිලා තියෙන තොරතුරු අනුව පරිසර අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරපු පරිසර දිනේ වැඩසටහන් පවා ක්‍රියාත්මක නොකරන තැනට ඇවිල්ලා තියෙනවා. පළාත් පාලන ආයතනය කියන්නේ රටේ ජනතාවගේ උපතේ සිට විපත දක්වා ජනතාව වෙනුවෙන් සේවය කරන්න ස්ථාපිත වෙච්ච ආයතනයක් නිසා ඒ ආයතනයේ මේ එක එක පුහුට්ටු එහෙම නැත්නම් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට ඕන විදියට රජයේ වැඩසටහන අකල්මරණය කරන්න සූදානමක් තියෙනවා. දැමතුමි හොයලා බලන්න මට දැනගන්න ඕන ඔබතුමියගේ පිළිතුර අනුව මට ඇඟෙන දේ තමයි හිතාමතාම මේ රජය අපකීර්තියට පත් කරන්න පළාත් පාලන ආයතන වල ප්‍රධානීන් කටයුතු කරනවද නැද්ද කියන එක.
මේ ප්‍රශ්නේදී ගරු මන්ත්‍රීතුමා දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම දැන් පහුගිය දවස්වල ඔය ඔබතුමා ඇහුව පරිසර ජාත්‍යන්තර පරිසර දින උත්සවේ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපේ අමාත්‍යංශයත් ඒට සහය වුණා. මොකද උදාහරණයක් විදිහට ඔය කෑගල්ල දිස්ත්‍රික්කයේ උත්සවයේ තිබුණේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලට ඒ පරිසරය ආරක්ෂා කරන්න කැලිකසල ඉවත් කරන්න ඒ අවශ්‍ය කරන උපකරණ යතුරු ලබා දීමට ඇත්තටම පුජ්‍යලිකව අමාත්‍යංශයෙන් සහභාගී වුණේ රාජ්‍ය ඇමතිවරයේ විදිහට මම. ඒ අවස්ථාවේදීත් සමහර පළාත් පාලන ආයතන මේ වාහනවත් ලබා ගන්න පැමිණියේ නැහැ. ඉතින් ඒ වෙලාවේ අතිගරු ජනාධිපතිතුමා කිව්වේ අවශ්‍ය නැති අයට ඇත්තටම දෙන්න අවශ්‍ය නැහැ කියන තීන්දුව ගත්තා. ඉතින් ඒ අවශ්‍යතාවයක් තියෙනවා නම් මංකේ රජයට අවශ්‍යතාවයක් නැහැ ජනතාව අපහසුතාවයට පත් කරන්න. හැබැයි මේ පළාත් පාලන ආයතන වලට වැඩ කරන්න අවශ්‍යතාවයක් නැත්තම් ජනතාවට ඒ සේවය ඉෂ්ට වෙන්නේ නැහැ. ඉතින් ඒකයි මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වය. අමාත්‍යංශයෙන් උදව් නොකරනවා නෙමෙයි, අමාත්‍යංශය සූදානමින් ඉන්නවා මේ ආයතන වලට සහය දෙන්න. ඒ තත්ත්වය තමයි දැනට රටේ තියෙන්නේ.
මීට පස්සේ ප්‍රශ්න වලට තුන් සැරයකට වැඩි දෙන්න පිළිතුරු දෙන්නම අත්‍යවශ්‍යයි අලුත් ස්ථාවර නියෝගානුව. ඒක දැන් වෙනවා. හොඳයි ගරු රාජ්‍ය ඇමතිතුමනි අවධානය යොමු කරන්න ඒක. ගරු මන්ත්‍රීතුමා
පළාත් පාලන ආයතනය අකල්මරණය වුණොත් අපි රේකී අමාත්‍යංශවල පාර්ලිමේන්තුවේ මොනතරම් වැඩ කළත් ගමේ ජනතාවට ඒ අවශ්‍යතාව බෙදිලා යන්නේ ගරු කතානායකතුමනි. ගම තුල තියෙනවා
පහා ගරු උදේ ප්‍රභාත් ගමන් පිළ මැතිතුමා ගරු වාරි මාර්ග මැතිතුමාගේ ඇසීමට
කතානායකතුමනි සභාගත කරනවා.
හය ගරු ඩග්ල දේවානන්ද මැතිතුමා කුෂිකර්ම මැතිතුමා ඇසීමට ප්‍රශ්න අහනවද?
අහනවා. සභාගත කරනවා කතානායකතුමනි.
නමේ ගරු ඉෂාක් රහමන් මැතිතුමා ඉඩම් මැතිතුමා ඇසීමට
අහනවා ගරු කතානායකතුමනි.
සභාගත කරනවා කතානායකතුමනි.
10 ගරු චමින්ද විජේසේ 11
ගරු කතානායකතුමනි අහනවා ප්‍රශ්නේ.
ගරු කතානායකතුමනි සභාගත කරන පිළිතුර.
එච්චරනේ. 12
සභාගත කරනවා.
එච්චරනේ. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27 යටතේ පාත්‍ර ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා.
ගරු කතානායකතුමනි ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රශ්නය ඇසීමට අවසරය දීම ගැන. ගරු අමාත්‍ය කර්මාන්තා වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යතුමාගෙන් පිළිතුරු බලාපොරොත්තුවෙන් නගන ප්‍රශ්නය. මොකද අද මුළු රටේම කතානායකතුමනි මහා ජාතික අර්බුදයකට පත්වෙලා තියෙන ප්‍රශ්නයක් නිසයි
හොඳයි ඒක අහන්න ගරු කියවන්න
මේ ප්‍රශ්නය යොමු කරන්නට සිද්ධ වෙලා තිබෙන්නේ.
හොඳයි.
එනම් 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත මගින් ශ්‍රී ලංකාවේ කර්මාන්තකරුවන්ට ලබා දුන් සියලු බදු සහන හා බදු සානු බලයන් දැන් අහෝසි කොට ඇති බැවින්ද 2017 නව දේශීය ආදායම් පනත වැට් බදු පනත සහ වෙනත් බදු නීති රීති සංශෝධනයන් සහන හා සෙස් සංශෝධනයන් තුළින් දේශීය කර්මාන්ත කරුවනට අතිරේක විශාල බදු බරක් පටවා ඇති බැවින්ද එක්සත් ජනපද ඩොලරයට ගෙවිය යුතු මුදල ප්‍රමාණය රුපියල් 162 ඉක්මවා නොදන්නා ගණනකට යෑමට ඉඩ තිබෙන බැවින්ද දේශීය කර්මාන්ත නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා වෙනත් යෙදවුම් ආනයන කිරීමේදී අධික රුපියල් මිලක් ගෙවීමට මේ නිසා සිදුවීමත් නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති බැවින්ද මේ ආණ්ඩු ඕනකමින් දේශීය ව්‍යාපාරිකයන්ගේට හුස්ම ගන්න තියෙන ඉඩත් වහලා දාන්න හදන්නේ ඒකයි අපි මේක අහන්න වෙලා තියෙන්නේ. ඔව් කියනවා මේක කියන්න වෙලා තියෙනවා කරු කතානායකතුමනි. ආණ්ඩුව කොලේ වාලා දේශීය කර්මාන්තකරු ඔක්කොමලගේ බෙල්ල මිරකණ්ඩ හදන්නේ. ඉකුත් රජයේ යටතේ පැවතුණු ණය පොලි අනුපාතික 100%කින් වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ යාම කරනකොටගෙන දේශීය කර්මාන්තකරුවන්ගේ මූල්‍ය පිරිවැය අසමාන ලෙස ඉහළ ගොස් ඇති බැවින්ද වෙළඳාම ලිහිල් කිරීමේ නව වෙළඳ ප්‍රතිපත්තිය සහ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු කරන ද්විපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුම් මගින් වක්කඩ කැඩුවාසේ විදේශීය නිෂ්පාදන රට තුළට ගලා යාමට සැලසීමෙන් දේශීය නිෂ්පාදකයන්ගේ කර්මාන්ත හිමි තීරුබදු ආරක්ෂණය නැතිව යෑමෙන් ආනයනය කර ගැනීම තරඟකාරීත්වයට මුහුණ දිය නොහැකි වීමෙන් සියලු කර්මාන්ත දේශීය කර්මාන්ත අනතුරට ලක්වන බැවින් දේශීය කර්මාන්තකරුවන් මුහුණ දෙන ඉහත දැවන්ත අර්බුදයන්ට විසුම් මාර්ග සකසා ගැනීම සඳහා ආණ්ඩුවේ බලධාරීන්ගේ කිසිදු මැදිහත්වීමක් සිදු නොවන බැවින්ද දේශීය කර්මාන්ත රැසක් මේ වෙන විටත් විදේශිකයන් විසින් මේ නිසා අත්පත් කරගෙන යන බැවින්ද ලංකා ඉතිහාසයේ නොවීරු පරිද්දෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත රැසක් වැසියාමෙන් කර්මාන්ත අංශෙහි රක්ෂා කරමින් සිටින ජනතාව දහස් ගණනින් රැකියා අහිමි ගොඩට දිනපතා එකතු වෙන බැවින්ද දේශීය කර්මාන්ත කරුවන් වනසන විජාතික කර්මාන්ත කරුවන් සනසන මේ දැනුත් බඳුලුගුණා මන්ත්‍රීතුමා කිව්වා ජනාධිපති ට්‍රම්ප් ඇමරිකාවත් මේ ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ
හොඳ කියන්න කරුවන් කොටස
ඉතින් මෙහේ ට්‍රම්ප්ගේ ගෝලමාලය මොනව කරනවාද මන්දන්න සනසන ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්තිය නිවැරදි කිරීමට ගරු ඇමතිතුමා සහ ආණ්ඩුව වහා මැදිහත් වන්නේ දැයි මේ සභාවට පැහැදිලි කරන ලෙස ඒකබද විපක්ෂය වෙනුවෙන් මේ රටේ ජාතික දේශීය කර්මාන්තකරුවන් වැසී යාමට මත්තෙන් මේ භයානක තත්ත්වය වළක්වා ගැනීම සඳහා මේ ප්‍රශ්නය යොමු කරන්නේ ගරු කර්මාන්ත ඇමතිතුමා
ගරු කර්මාන්ත අමාත්‍යතුමා
Honorable, thank you. I do not agree just because the government doesn't implement or follow wrong policies. Further, I would like to mention the following facts. There are no any duty concessions removed by the Inland Revenue Act number 24 of 2017, which have been specially granted by the Inland Revenue Act number 10 of 2006. It has not been imposed any new tax liability by the VAT Act that affects to local industrialists. However, VAT has been newly imposed only on some imported items. In order to encourage local industries, I am happy to say that we have removed PAL, Port and Airport Development Levy, on constructions, machineries using for agriculture, dairy production, etc. Further, it has been given a 75% of PAL waiver on the machinery imported by the local industrialist. Other than those measures, my ministry, the Ministry of Industry and Commerce, has taken following action in this regard. On the advisors given by Their Excellency President and Honorable Prime Minister, it has been reactivated the Industrialization Commission, which has been introduced by the Industrialization Promotion Act number 46 of 1990. This commission, which is chaired by the Secretary to the Treasury, also pays special attention for the issues faced by the local industrialists. I think every 2 weeks, all the industrialists, they are meeting under the chair of our Secretary Treasury with other officials and discussing on their issues. They are now short. At present, there are 17 advisory councils which are functioned under the Ministry of Industry and Commerce. Some of the chairmen of these councils represent as the members of the Industrialization Commission. At present, 29 industrial estates are functions consisted of 330 industries. Around 20,000 employees are working in this industrial estate. Further, the National Economic Council, which is chaired by His Excellency President, has recently had several discussions on the issues, Honorable former Minister Dinesh Gunawardana mentioned here, the industrial issues faced by our local industrial list. Accordingly, it has been formed a forum at the highest level to present the issues faced by the local industrialist. The government has taken actions to held the exporters forum continuously in order to facilitate the exporters under the Honorable Malik Samarawicke Minister's chairmanship with the EDB. Honorable Speaker, my ministry has finalized the SME policy an action plan for having a sustainable development in the small and medium level enterprises. We are going to launch it soon as possible. Further, my ministry is providing the financial support at a lower level interest rate for the SMEs through two different SME loans schemes such as Smile 3 loan scheme and eFront loan scheme. More than 10 billion rupees we up to now we released to the SME industrialist. For the development of the traditional and craft industries and handloom industries, my ministry implement the integrated development program such as production village program and women empowerment through small industries. My ministry in process to establish of CERA project, that is center of excellence for robotic application with the objective of using for artificial intelligence and robotic for the manufacturing industry, initially focusing apparel and light engineering. Our apparel export is nearly more than $5 billion. Through this, I think we can safeguard. Further, we have identified the value of having firm industrialization policy for the country, and we are working on that also.
Dinesh Gunarajan mathuma pehajiri kirimak kiyana obath mara kanna puluwan da
kiyanne. Oh, mokada meka meka
barapatala to clarify that.
Enterprises
yeah, yeah. Yeah. Honorable okay. Minister will agree this is about yeah. National industries.
Of course, yeah.
We had during our government there was Dasa, Piyadasa, Ramya, all the national yeah. industries were built up during
Munda, yeah.
the governments of our times. Munda. Now, what is happening? My question is, Honorable Minister, please explain, because you never answered that question. The rupee is getting devalued, and the interest rates have been raised, taxes are being imposed, and as a result, our national industries are virtually closing up. There is an urgent emergency discussion that the president is holding. Honorable Minister is trying to cover up.
Okay, good. That's fine.
Yeah. The president is holding an emergency meeting the last 3 weeks because of his national crisis. We don't want close down. You are trying to remove the cess.
You know the house.
Can you answer me? Yeah. Yeah, are you trying to remove the cess?
Allow him to answer now. You are. Please allow him to reply. Wait. You go ahead. Sabana Gituma.
හරි ඔබතුමා ගන්න ලක්ෂ ගණන් මිනිසුන්ගේ රස්සාවල් නැති කරලා ජාතික ව්‍යාපාර නැති කරන්නකම් කටවාගෙන ඉන්න කියලා ඔබතුමා කියන්නේ කටවාගෙන ඉන්න පාදයන් කටවාගෙන ඉන්න කියලා තමයි කියන්නේ ඇයි මට අවසර දුන්නු ප්‍රශ්නේ අහන්න ඉන්න දෙන්න මේ රටේ කකුල් දෙකෙන් හිටගත්ත ජාතික ව්‍යාපාරිකයන් වහලා දානවට මං හිතන්නේ UNP පිටිපස්ස පළාත්වෙ විරුද්ධයි මේකයි භයානක කම ඔබතුමාත් නැගිට්ටේ CW Mackey and Company ඔබතුමාටත් මතකයි මේ කරන වැඩෙන් කරන්නේ අපේ කර්මාන්තකින් එක වහගෙන යනවා ඔබතුමාලා යන්නේ කර්මාන්ත වහලා බඩුව අපාය ආනයනය කරන ප්‍රතිපත්තියකට ඒක නේද කකරු එමතුමා
හොඳයි ඔබතුමාට
ආසාව
දුන්නා දැන් හරි he will reply
you
ask the question ගරු සභානායකතුමා
ගරු කතානායකතුමනි මෙතුමා සංඛ්‍යා ලේඛන බැලුවොත් අවුරුදු 20කට පස්සේ ලංකාවේ අපදායනය වැඩි වෙලා Our exports have gone up for the first time in 20 years. එක තමයි ඇත්ත. අනිත් එක අද බණ්ඩාරනායක ජාත්‍යන්තර ශාලාවේදී මංගල ඇමතුමාගේ අමාත්‍යාංශයයි මගේ අමාත්‍යාංශයයි එක්ක වෙලා විසාය කියන්න ණය දෙන්න. ණය යෝජනා 100ක් තියෙනවා.
බිලියන 500ක්
අපි ඒ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන වැඩසටහනෙන් අපි ගමට යනවා. ගමට ගිහිල්ලා අපි ණය දෙනවා. ඉතින් අපි විසාය කියන්න
ඉන්වෙස්ට් කරන්න ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම අපි මෙතුමා කියන විදිහට කර්මාන්තකාරයන්ට තියෙන ප්‍රශ්න ගැන හැම සතියම
අපි පාල අපේ කැබිනට් වලින් පසුව ජනාධිපතිතුමා ආගමතුමා මුදල් ඇමතුමා ඇතුළු අපේ සියලුම ඇමතිවරු ඒකට සම්බන්ධ වන ඇමතිවරු සාකච්ඡා කරලා යාලට ඕන ප්‍රශ්න තියෙන ප්‍රශ්න වල අපි විසඳන වැඩපිළිවෙලක් අපි යොදවගෙන යනවා.
හොඳයි.
ඒ වගේම අද හවස මංගල සමරවීර ඇමතුමාගේ දායකත්වයෙන් මංගල සමරවීර ඇමතුමාගේ නායකත්වයෙන් එතුමාගේ මුදල් අමාත්‍යාංශය එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා කියලා එතුමා එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා කියලා එතුමා 80 බිලියන් මුදල්
හොඳයි
එතුමාගේ යටතේ අද අපි ආරම්භ කරනවා ඒවා.
හොඳයි. ගරු ආචාර්ය ගුණවර්ධන මැතිතුමා අපි මේක
සපොයින්ට් පොඩ
යා
ඔබතුමා ඔබතුමා දන්නේ නැති බොහෝ දේ කර්මාන්ත සම්බන්ධයෙන් සිද්ධ වෙනවා. මේ එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එක තියෙන්නේ ඔබතුමා යටතේ. අපනයන සංවර්ධන මණ්ඩලේ. අන්න එතන තමයි ප්‍රශ්නේ. පාස්කර් ලිංගම් ගෙනහල්ලා මේ අපනයන කරුවන්ට ලබා දෙන සෙස් එක අදියරෙන් අදියර අයින් කරලා සියලුම කර්මාන්ත කරුවන්ගේ ආරක්ෂාව නැති කරන ප්‍රතිපත්තිය අච්චු ගහලා මේ පාර්ලිමේන්තුවට දීලා තියෙනවා. මම කියවන්නම්. ආනයන සීමා කිරීම
සාකච්ඡා ගන්න විවාදයක් දෙන්න. අදේ ඔය කියන්නේ මේ කියන්නේ බීඩි කර්මාන්තය ගැන මොකද්ද ගාමාරු යමිතුමා
ගරු කතානායතුමා
ලෙඩි මාස
ගරු කතානායතුමනේ
කියන්න මං යමිතුමා කියන්න
ගරු කතානායතුමනේ විපක්ෂයෙන් ඒ ගැන යෝජනාව සත්‍ය ඇත්තක්. බීඩි කර්මාන්තය අද කඩා වැටලා ඉවරයි. අද කර්මාන්තකරුවෝ බීඩි කර්මාන්තයේ ඉන්නවා කාන්තාවෝ. ලක්ෂ 6ක් ඉන්නවා. අද වරායට ගේන කොළ ගේන්නේ හොරට. මේ කොළ කිලෝ එකක් එළියට දාන්නේ අඩු මිලකට වරායේ හොරුන්ට තමයි උදව් කරන්නේ.
හොඳයි වීල් ක්ලෝස් ඉට්. දැන් අපි හරි වීල් ක්ලෝස් ඉට් අද ආගෙන ඇමෙදිතුමා ඔනරබල් මිනිස්ටර් ගිව් යුවර් ඇටෙන්ෂන් ටු දිස් නව් බෝත් සයිඩ්ස් දේ හැව් කම් අවුට්
විත් ඇත්තටම ගරු අමතුමා සෙස් ගැන ඊඩීබි ගැන ඊඩීබි බාර ඇමතිවරයාගෙන් අහන්න ඕනේ.
හොඳයි මත දෙකක් තියෙනවා පාර්ලිමේන්තුවේ අපි විවාදයක් කරමු. මම සභානායකතුමා ළඟ විවාදයක් කරමු. ඒ මත දෙක ඉදිරිපත් කරන්න. ඔව් හරි ඒක තමයි විවාදයක් දෙන්න. We will give a debate. මොකද පොයින්ට් ඔෆ් ඕඩර් අද අද ශෝක ප්‍රකාශ තියෙන එකින්ද කරුණාකරලා ඒක ඔළුවට ගන්න මේක තියෙනවා. ඔව්. ගරු මොකද්ද වයින්ඩ් වඩර් වී ආර් ගෝයින් බෑක් ටු ද මොකද්ද මොකද අපි
ගරු කතානායකතුමනි නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමත් මේ සභාවේ ඉන්න නිසා ඔබතුමා
නෑ මේක තියන්න බෑ. අද ගන්න බෑ ගරු මන්ත්‍රීතුමා. බෑ. ඒවා ගන්න බෑ. මේක වෙනත් දෙයක්. ගරු වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නයක් ගරු විජේදාස රාජපක්ෂ මහත්තයා වරප්‍රසාද කන්නවන වාඩි වෙන්න ගරු වරප්‍රසාද ප්‍රශ්නයක් ගරු විජේදාස රාජපක්ෂ මහත්තයා අද වැදගත් කරුණු කීපයක් තියෙනවා කතා කරන්න.
ගරු කතානායකතුමනි 2018 ජූනි 21 වෙනි දින ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ශීර්ෂය යටතේ පාර්ලිමේන්තුවේ සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමේ කාරණය සම්බන්ධවයි. වසර 3ක පමණ කාලයක තිස්සේ අප රටේ විශ්වවිද්‍යාල පද්ධතිය බොහෝ සෙයින් අකර්මණ්‍ය කරමින් සහ ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතයට මහත් බාධා හිරියර ඇති කරමින් සයිටම් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රශ්න හේතු කොටගෙන පෙළපාලි උද්ඝෝෂණ විරෝධතා 400කට වැඩි ප්‍රමාණයක් පවත්වන්නට යෙදුන අතර ඒ පිළිබඳව අප රටේ මුද්‍රිත ජනමාධ්‍ය ඉතා ප්‍රබල ප්‍රමුඛත්වයක් ලබා දෙමින් ශීර්ෂ පාඨවල පවා පුවත් පළ කරමින් විශාල ප්‍රසිද්ධියක් ලබා දෙනු ලැබුවා. එම දැවෙන ප්‍රශ්නය निराකරණය කරමින් පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රීවරයෙකුගේ විරෝධතාවයකින් තොරව ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල විශේෂ විධිවිධාන පනත ජුනි මාස 20 වන දින ඡන්ද විමසීමකින් තොරව අපහට සම්මත කර ගැනීමට හැකිවීම සියලු දෙනාට හැකි වූයේ සියලු දෙනාට පිළිගත හැකි සාධාරණ විසඳුමක් ලබා දීම හේතුවෙනි. එහෙත් එකි ජාතික වැදගත්කමකින් යුතු ප්‍රවෘත්තිය කිසිදු පුවත්පතක් ප්‍රමුඛතාවයක් ලබා දෙමින් පළ කිරීමට තරම් අපගේ පුවත්පත් පද්ධතිය කාරුණික නොවු අතර පැවති අර්බුදයන් ජාතික වැදගත්කමකින් යුත් ඒවා ලෙසත් අර්බුදයේ විසඳීම ජාතික වැදගත්කමකින් තොර එකක් ලෙසත් හුවා දක්වා තිබීම කොතරම් සාධාරණද නැද්ද යන්න ඔවුන්ගේ පාඨක ජනතාව විසින් තීරණය කරනු ඇත. ජූනි 21 වන දින ලංකාදීප පුවත්පතේ ඉදා වැඩි ප්‍රමුඛත්වය ලබා දෙමින් ශීර්ෂ පාඨය ලෙස පළ කොට ඇත්තේ මාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය ගරු හාරිස් මැතිතුමාගේ ඡායාරූපද සහිතව ඇමති විජේදාස නියෝජ්‍ය ඇමති හාරිස් මැති සභේ ගැටෙති යන මාතෘකාව යටතේ. ගරු හාරිස් නියෝජ්‍ය අමාත්‍යතුමාගේ කතාවේදී මීට පෙර දිනක මා විසින් පාර්ලිමේන්තුවේ ඉදිරි කළ කතාවක් පිළිබඳව සඳහන් කිරීමේදී ඒ පිළිබඳව කරුණු කාරණා ඉතා මිත්‍රශීලී ලෙස සභාවේදී මා විසින් පැහැදිලි කිරීමක් කරනු ලැබුව අතර එම පැහැදිලි කිරීම පිළිබඳව එතුමාගේ ස්තුතියද පළ කර සිටියේය. එවන් වූ මිත්‍රශීලී සංවාදයක් සභාව තුළ ඇති වූ විට ඒ ඉතා අශෝභන බරපතල ගැටීමක් බවට පරිවර්තනය කරමින් පුවත්පත් වාර්තා කිරීම මාධ්‍ය සදාචාරයට කොතරම් ගැළපේද යන්න මුළු රටේම ජනතාව විමතියට පත්වන අතර මුළු පාර්ලිමේන්තුවටත් සියලු මන්ත්‍රීවරුන්ටත් කරන අපහාසයක් මෙන්ම වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් ලෙසට මම සඳහන් කරනවා. කරුණ විකෘති කර මෙවැනි අසත්‍ය තොරතුරු එවන් වූ ප්‍රමුඛත්වයක් ලබා දෙමින් පුවත්පතක ප්‍රධාන ශීර්ෂ පාඨ ලෙස පරකරනු ලැබුවේ පහත සඳහන් විකල්ප දෙකෙන් එකක් හෝ දෙකම හේතුවෙන් බව අපගේ නිගමනයයි. එක එක්කෝ මෙරට ජන ජීවිතයට වැදගත් වන්නා වූ ප්‍රමුඛ හා වැදගත් පුවත් කුමක්ද යන්න පිළිබඳව ඒවා පළ කරනු ලබන ජනමාධ්‍ය වේදීන්ට අවබෝධයක් නොමැති කමද. දෙක මෙරට ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් සිදු කරනු ලබන වැදගත් කටයුතු හෙළා දැකීම තුලින් ජන ජීවිත අවුල් කිරීමේ ද්වේෂසහගත චේතනාව පෙරදරි කරගෙනද ඊයත සඳහන් කරුණු දෙකම බලපෑවේද නැතහොත් එකක් බලපෑවේද යන්න කිව හැක්කේ එය පළ කළ මාධ්‍යවේදීන්ට පමණි. එසේ නොවන්නේ නම් ඔවුන් කුමන හෝ බලවේගවල කොන්ත්‍රාත්තුවක් ඉටු කරන්නේද යන්න පිළිබඳව ජනතාව තුළ කුකුසක් හටගෙන ඇත. මේ රටේ ජන කොටස් අතර සහජීවනය සහ සහජීවන ක්‍රියාදාමයක් ආරම්භ කරමින් දැටි කැපකිරීමකින් අප කටයුතු කරන මේ මොහොතේ ජාතිවාදී හැඟීම් ව්‍යාංග ලෙසින් උද්දීපනය කරමින් ඉහතකී ප්‍රවෘත්තිය පළ කර තිබීම පිළිබඳව අප සියලු දෙනාම කනගාටු විය යුතුය. මෙම කාරණය පිළිබඳව ඔබතුමාගේ සහ පාර්ලිමේන්තුවේ ගරු මැති ඇමතිවරුන්ගේ අවධානය යොමු කරන ලෙස මා කාරුණිකව ඉල්ලා සිටිනවා. ස්තුතියි ගරු කතානායකතුමා.
ගරු වාසුදේව නානාකාර මැතිතුමා, ඔබතුමාගේ පැහැදිලි කිරීමක් අවශ්‍යයි ඔම්බඩ්ස්මන් ගැන.
ගරු කතානායකතුමා, ඔබතුමාට ස්තුතියි. පාර්ලිමේන්තු කොමසාරිස්තුමා, ඔබතුමාගේ බලය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් මේ ආයතනයේ තීන්දු තීරණවලට කැඳවීමට අවනත නොවෙමින් අභියෝග කරමින් අපහාස කරමින් ක්‍රියා කරන මෙබඳු නිලධාරීන් මේ ඔබතුමාගේ වාර්තාවේ සඳහන් මොවුන් ගැන ක්‍රියාත්මක වීමට අපට මොකක්ද තිබෙන්නේ ඉඩකඩ? ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය කුමක්ද? ඕඑම්පී කාර්යාලය වැනි කාර්යාලයකට යම් අවනත වීමක් නොවුනොත් ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත යොමු කරන්න පුළුවන් තත්ත්වයක් තුළ පාර්ලිමේන්තු කොමසාරිස් මෙවැනි අසරණ තත්ත්වයකට වැටෙන්නට ඉඩහැර මේ පාර්ලිමේන්තුවේ අපි බලාගෙන ඉන්නවාද කියා මා විමසන්න කැමතියි.
බොහොම චුතේ ගරු මන්ත්‍රීතුමා ගැන සඳහන් කිරීම නිසා අපි මේ ඊළඟ රැස්වීමේදී අපි පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී මේ ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අවශ්‍ය පියවර ගන්නවා. අද ඊළඟට ඇත්තේ
අනේ යොමු කරවන්නේ ඉතා වැදගත් ගැසට් නිවේදනයක් සම්බන්ධයෙන්
ඒක අද අපි ඊළඟට ප්‍රධානට යන්න තියෙන කරුණු ප්‍රධාන අද ශෝක ප්‍රකාශ යෝජනා තියෙනවා පළමුවෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාප්‍රාප්ත ගරු එම් එල් අබ්දුල් කාදර් මැතිතුමා ඒ වගේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රේණුකා හේරත් මැතිණිය ඒ වගේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාප්‍රාප්ත ගරු මල්ලිකා රත්වත්තේ මැතිණිය ශෝක ප්‍රකාශ තුන මට සභාවෙන් යොනාවක් යාම තුනම එක සැරේ ගම්මු කියලා සභාව එංගනම් ඒ විදිහට යන්න පුළුවන් සභාව එංගද